सदीप जन्मभूमि अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රස ස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්න.
අහස බලාගෙන අහසම පිරික්සු, පොළව බලාගෙන පොළවෙන් වැඩගත්තු, අහස පොළව මැද බුදු වුණ මිනිස්සු අපිට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු කියලා. හිරු දෙවිඳු යට මහ පොළව මත උදාර සංස්කෘතියකට උරුමකම් කියන අපි කමිල, ඒ සංස්කෘතියේ මහා මංගල්‍ය අපි සැමරුවා පහුගිය අප්‍රේල් 13 සහ 14 යන දිනයන්හි.
අවුරු හෙවත් සූර්යා ඉත්ත ගැහුවා වගේ මහා පොළව මතින් අපට උඩින් ඉන්න මේ කාල සීමාව අවුරු ඉත්ත අවුරුත කාලෙදී නිරෝෂිත් මමත් ඔබේ නිවසට පැමිණෙන්නේ සිරිලක පිරි අවුරුදු සිරි රැගෙන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනේ තවත් අපූරු දවසක් නිමා කරන්න මත්තෙන්. ඉතින් නිරෝෂි, අපි අද අපේ වැඩසටහනේ ආරම්භයත් එක්ක සිංහල හින්දු අලුත් අවුරුද්ද ගැන ටිකක් කතා කරලා ඉමු. අපි ලංකාවේ හිටියනම් මේ කාලෙට මොනවද අපිට දැනෙන්නේ?
කමිල, ඇත්තටම එරබදු මල්වල සුවඳ, එතකොට කැවුම් කොකිස් බදින සුවඳ, අනිත් එක තමයි මේ දවස්වල ඒ දවස්වලට රබන් පදවල මිහිරි හඬ අපිට නිරන්තරයෙන්ම ඇහෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ටම ඒ හිනහාව, ඒ මතකය අපිට අමතක කරන්න බෑ. ඒ වගේම තමයි කමිල, වාට මතකද අපි ඉස්සර පුංචි කාලේ අපි මේ කාලෙට තමයි, මේ අප්‍රේල් මාසෙට තමයි ගොඩක්ම ආස. ඒ මොකද මේ දවස්වල කොච්චරනම් නෑදෑයෝ මේ හැම කට්ටියක්ම අපේ ගෙවල් වලට එනවාද?
ඔනි රෝෂි, තව දෙයක් තමයි වාට මතකද අපි අලුත් අවුරුද්දේ පාසල් නිවාඩුවට ගෙදර ආවට පස්සේ අපේ අම්මලා තාත්තලා අපිට අලුත් ඇඳුම් අරන් දෙනවා. වාට මතකද අපි අහල පහල යාළුවෝ එක්ක අවුරුදු ක්‍රීඩා කරනවා, ඔංචිලි පදිනවා, අවුරුද්ද ලැබුවම අහල පහල ගෙවල් වලට කෑම පිඟන් අරගෙන යනවා. ඒකම තව දෙයක් තමයි අපිට අමතක කරන්න බැරි තව සද්දයක් අපිට අවුරුද්ද කිව්වම දැනෙනවා. වාට කියන්න පුළුවන් දේ සද්දේ මොකද්ද කියලා?
අනිවාර්යෙන්ම රතිඤ්ඤ සද්දේ.
ඔව්, රතිඤ්ඤ වල සද්දෙත් එක්කම කෝලගේ නාදය, ඒක වාට අමතක වුණාද?
ඔව්, ඇත්තටම අපි නවසිරන්තේ ඉන්නකොට රතිඤ්ඤ සද්දේ කෝලගේ හඬයි අපිට ඇහෙන්නේ. හැබැයි අපි ලංකාවේ ඉන්නකොට මේ සද්දවල දෙකම ඉතාමත්ම හොඳින් ඇහෙන මාසයක් තමයි අප්‍රේල් මාසය කියලා කියන්නේ.
සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යන මොහොතේ නැවුම් බලාපොරොත්තු හැම සිතකම දැල්වෙන, බැඳීම් තව තවත් අලුත් කරන, සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යයෙන් පිරි සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හැම කෙනෙකුටම අපි ප්‍රාර්ථනා කරනවා.
කියාපන් නැකත කියාපන් පිපෙන මලක නී මදුරස පිරින්නයි මදුරස පිරින්නයි අඳුර හිතට රන්නිය පෙටින්නයි එළිය පෙටින්නයි හමන සුළඟ තුපෙන සුළැඳින්නයි සැලසුළ රැඳින්නයි පිපෙන මලක නී මදුරස පිරින්නයි
විදේශ රටක ජීවත් වෙනකොට ඉංග්‍රීසි කතා කරන්න වෙනවා. ඒ වගේම තමයි රටක ජීවත් වෙන අපේ දුවල පුතාලට සිංහල භාෂාව ඉගැන්වීම අතිශයින් වැදගත් වෙනවා. මොකද අපි ලංකාවට ගිහාම අපේ සිංහල භාෂාවෙන් අපේම ආදරණීයන් සමග කතා කරන්න සිද්ධ වෙනවා. අපි කුමන රටක ජීවත් වුණත් අපේ බස අපට අමතක කරන්න බැහැ.
ඉතින් එක්සත් ශ්‍රී ලංකා සංගමය ඔබේ දුවල පුතාලට සිංහල භාෂාව නොමිලේ ඉගැන්වීම සඳහා පාසලක් පිහිටවලා තියෙනවා කියලා ඔගොල්ලෝ දැනටමත් දන්නවා විය හැකියි. ඉතින් උස්ලා සිංහල පාසල සඳහා ඔබගේ දුවල පුතාලව යොමු කරන්න අවශ්‍ය නම් අමරදේව විපුලගුණ මහතාව සම්බන්ධ කරගන්න. එහෙමත් නැත්නම් උස්ලා පාසලට ඔබේ දරුවව සම්බන්ධ කරගන්න secretary usla17@gmail.com කියන ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවීමෙන්ද ඔබට විස්තර ලබා ගත හැකි. ඉතින් නිරෝෂි, අද අපි අපේ මැදිරියට අමුත්තෙකුට ආරාධනා කරා. ඇය තමයි අපේ උස්ලා සිංහල පාසලේ විෂය නිර්දේශ සම්පාදිකාව ලෙස කටයුතු කරන්නේ. ඇය ආචාර්ය ගිහානි රමේෂා මහත්මිය. අපි ආයිබෝන් කියලා ඔබතුමියව පිළිගන්නවා.
ආයිබෝන් ගිහානි.
ආයිබෝන් කමිල. ආයිබෝන් නිරෝෂි.
අපේ කතාබහ ආරම්භයත් එක්ක ගිහානි, මම ඔයාගේ මුලින්ම දැනගන්න කැමති අපේ දූදරුවන් නවසීලන්තයේ පදිංචි සිටින අපේ දූදරුවන් ඇයි සිංහල භාෂාව ඉගෙන ගන්න ඕනි?
ඔව් කමිල, භාෂාවක් කියන්නේ කිසියම් සංස්කෘතියක ආත්මය බඳුයි. ඒක නිසාම භාෂාව හුදෙක්ම සංනිවේදනය උපාංගයක් විතරක් වෙන්නේ නැහැ. භාෂාවකට ඇතුළත් වෙනවා අපේ කතන්දර, අපේ විශ්වාස, හැඟීම්, විහිළු තහළු, පූජා විදි, අපි ලෝකයේ දකින විදිය, පරම්පරා ගණනාවක් පුරා අපි ආදරය, ගෞරවය, ආශිර්වාදය බෙදා හදාගත්ත විදිය, මේ සියල්ලක්ම ඇතුළත්. ඒක නිසාම තමයි භාෂාවක් මගින් සංස්කෘතික අනන්‍යතාවය රැකගන්න උපකාරී වෙන්නේ. නවසීලන්තය තුළ ජීවත් වෙන ශ්‍රී ලාංකික දරුවන්ට සිංහල ඉගෙනීම වැදගත් වෙන්නෙම මෙන්න මේ කරුණ නිසා. ඒ කියන්නේ ශ්‍රී ලාංකික උරුමය ඔවුන්ට අවබෝධ කර ගැනීම සඳහා සිංහල භාෂාව ඉගෙනීම වැදගත් වෙනවා. තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය, විශේෂයෙන්ම තමන් කවුද, තමන් ආවේ කොහෙන්ද, තමන්ගේ සංස්කෘතිය රැකගන්න ඕන කොහොමද වගේ දේවල් අපිට ලැබෙන්නේ භාෂාවක් හරහා. ඒත් එක්කම වැදගත් තවත් කාරණයක් මතු කරන්න පුළුවන්. සිංහල භාෂාව ඉගෙනීම මගින් පෞල් සම්බන්ධතා ශක්තිමත් වීමට උපකාරී වෙනවා. අපි දන්නවා මේ දරුවන්ට ඉතාම හොඳින් තමන්ගේ වැඩිහිටියන්, තමන්ගේ මුත්තණුවන්, මිත්තණිය, නෑදෙයින් සමග අදහස් උදහස් හුවමාරු කරගන්න, ඒ වගේම තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරගන්න, ප්‍රශ්න අහන්න, මේ හැම දෙයකටම භාෂාව වැදගත් වෙනවා. ඒ කියන්නේ පෞල් සම්බන්ධතා, තමගේ පෞල් උරුමයන් රැකගන්න ඒ සඳහා භාෂාව වැදගත් වෙනවා. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ ද්විභාෂා කතන හැකියාව සහිත දරුවන්. කියන්නේ පාසලේදී අපි දන්නවා ඉංග්‍රීසි භාෂාව කතා කරන දරුවන් සහ ඔවුන් සිංහල භාෂාව ගොඩක් වෙලාවට කතා කරනවා නම් නිවසේදී ඒ දරුවන්ට විශේෂ කුසලතා ඇති බව හඳුනාගෙන තියෙනවා පර්යේෂණ මගින්. ඒ කියන්නේ එම දරුවන් ගොඩක් වෙලාවට ගණිතය කියවීම වැනි දේවල් වලට දක්ෂයි. ඒකට හේතුව තමා මොළයේ ක්‍රියාකාරීත්වය. මොළය යම් ආකාරයකට නම්‍යශීලී බවක් දක්වනවා මේ විවිධාකාර ක්‍රියාකාරකම් වලට. විශේෂයෙන්ම මේ ප්‍රජානන හැකියාවන්ගෙන් මේ දරුවන් යුක්තයි. උදාහරණ විදිහට ගත්තොත් හිතීම, තර්කණය, නිර්මාණශීලීත්වය සහ ගැටළු විසඳීමේ හැකියාවලින් මේ දරුවෝ යුක්ත වෙනවා. ඒ අයගේ මතක ශක්තිය ඉහළ බව පර්යේෂණ තවදුරටත් තහවුරු කරනවා. ඒත් එක්කම මේ දරුවන්ගේ සන්නිවේදන කුසලතා සහ සාක්ෂරතා හැකියාව වැඩි. මොකද භාෂාවක ව්‍යාකරණ, භාෂාවේ වාක්‍ය රටා මේ හැම දෙයක්ම මේ දරුවෝ ඉගෙන ගන්නවා. ඒ වගේම බහුවිධත්වය. ඒ කියන්නේ අපි දන්නවා නවසීලන්තය කියන්නේ බහු සංස්කෘතික බහුවාර්ගික රටක්. නවසීලන්ත රජයේ පවා නිරන්තරයෙන් මේ බහු විදභාවය අගය කරනවා. ඒ නිසා අනාගත ගෝලීය වෙළඳපළට ගැළපෙන පුද්ගලයන් නිර්මාණය කිරීමේදී මේ භාෂා කථනය එක භාෂාවකට වඩා කතා කිරීමට, එය හැසිරවීමට හැකියාව යම් ආකාරයකට ඉතාම වාසි සහගත දෙයක්. මේ සියල්ලම බැලපුවම අපිට පේනවා සිංහල භාෂාව ඉගෙනීම කියන්නේ ඉතාම වැදගත් කාරණයක් බව.
ඔව් ගිහානේ, ඇත්තරම දැන් ඔයා අපිට පැහැදිලි කරා ඇයි සිංහල භාෂාව ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ කියන එක. ඒත් එක්කම මං අහන්න කැමතියි නවසීලන්තයේ සිංහල භාෂාව ඉගෙනීමේදී දරුවන් මුහුණ පාන අභියෝග මොනවාද, සහ ඒ වගේම දෙමව්පියන් ඔවුන්ට කොහොමද සහාය දෙන්නේ කියන එක මං දැනගන්න කැමතියි.
ඔව් නිරෝෂි, සිංහල භාෂාව කතා කිරීම සම්බන්ධයෙන්, ඒ ගැනීම සම්බන්ධයෙන් අභියෝග නවසීලන්තය තුළ ජීවත් වෙන ශ්‍රී ලාංකික දරුවන්ට තිබිය හැකි. ඒකට හේතු වෙන්නේ මේ දරුවෝ පාසලේදී ඒත් එක්කම ඒ දරුවන්ට මාධ්‍ය හරහා ඒ දරුවන්ගේ මිතුරු සමූහ තුළ නිරන්තරයෙන් ඔවුන්ට ඇහෙන්නට, දකින්නට ඔවුන් ගනුදෙනු කරන්නේ ඉංග්‍රීසි භාෂාව එක්ක. ඒත් එක්කම සිංහල භාෂාව නිවසේදී පවා මේ දරුවන්ට සමහරක් වෙලාවට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්, භාවිතා වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ දෙමාපියන්ගේ අධික කාර්ය බහුලත්වය සහ යම් යම් දුෂ්කරතාවයන්. ඒක නිසාම සිංහල භාෂාව කතා කිරීමට, එය ලිවීමට ධෛර්යයක් යම් ආකාරයකට සැපෙන්නේ නැහැ. කියන්නේ සිංහල භාෂාව කතා කිරීම, ලිවීම වගේ දෙයක අගයක් මේ දරුවන්ට ඇතැම් විට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසාම මේ දරුවන් යම් ආකාරයකට සිංහල භාෂාව භාවිතා කරන්න, කතා කරන්න, උච්චාරණය කරන්න සහ ඒහි තියෙන ව්‍යාකරණ ගැටලු නිසා යම් මැලිකමක් දක්වන්න පුළුවන්. ඒ වගේම තව අභියෝගයක් තමයි සිංහල භාෂාව අපි දන්නවා අකුරුවල දෘශ්‍යමය වශයෙන් අපිට දකින්න පුළුවන්. අපිට සිංහල භාෂාවේ අකුරුවල තියෙන සංකීර්ණතා. ඒ සංකීර්ණතා නිසා පෙළඹවීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දෙමව්පියන්ට ඇතිවන තවත් ගැටලුවක් තමයි සිංහල භාෂාව සඳහා එය ලිවීම, කියවීම සඳහා මූලාශ්‍ර සපයාගන්නේ කොහොමද? මේ වගේ කරුණු ගොඩාක් හේතු කරගෙන දරුවන්ට යම්කිසි ආකාරයකට මැලිකමක් ඇතිවෙන්න පුළුවන් සිංහල භාෂාව කතා කිරීම ලිවීම සම්බන්ධයෙන්. ඒක නිසාම සංස්කෘතීන් දෙකක් අතර පීඩනයකට මේ දරුවන් පත් වෙන්න පුළුවන්. නමුත් මේ සියල්ලටම විසඳුම් ඇත්තටම භාෂාව ඉගෙනීම සඳහා තිබෙන බවත් ප්‍රකාශ කරන්න පුළුවන්.
ඔබතුමිය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් නිසා ඒ අභියෝගවලට සාර්ථක මුණ දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම ඔබතුමියකින් දැනගන්න කැමති උස්ලා සිංහල පාසල පිළිබඳවත් එහි ඉගෙනීම් ක්‍රමවේදය කොහොමද සිදු වෙන්නේ කියලාත්.
ඔව් කමිල, උස්ලා සිංහල පාසලේ දරුවන්ට භාෂාවක් ඉගෙනීම සම්බන්ධයෙන් අපගේ ප්‍රවේශය වෙන්නේ ගොඩක්ම සතුටුදායක, ඒ වගේම දරුවන්ට අර්ථවත් වන සංස්කෘතික වශයෙන් වැදගත් වන පිළිගැස්මක්. මේ දරුවන්ට විශේෂයෙන්ම මිතුරු විනෝදජනක සංනිවේදන ක්‍රමයක් තමයි අපි භාවිතා කරන්නේ. ඒ කියන්නේ කථනය, කියවීම සහ ලිවීම දක්වා මේ වැඩසටහන පෙළගහෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරනවා ශ්‍රවණ සහ දෘශ්‍යමය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා. ඒක නිසා අපගේ වැඩසටහන් අපගේ පන්ති මූලික වශයෙන්ම ආරම්භ වන්නේ ගම් සරල ගීත, කවි, ගායනය වගේ ක්‍රියාකාරකම් හරහා. ඒ සඳහා දෘශ්‍යමය රූප අපි පාවිච්චි කරනවා. ඒක නිසාම අපි කිසිවිටකත් භාෂාව කතා කිරීම සඳහා පීඩනයක් දරුවන්ට ඇති කරන්නේ නැහැ. ඒ වෙනුවට දරුවන් වඩාත් ඇහුම්කම් දීම සහ ප්‍රතිචාර දැක්වීම මගින් ඔවුන්ගේ ආත්ම ශක්තිය ගොඩනැංවීම අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතර වශයෙන් සරල ක්‍රීඩා, කතන්දර කීම, ගීත සහ චරිත නිරූපණය හරහා වඩාත් සිංහල භාෂාවට වඩාත් සමීප කරවීම අපි උත්සාහ ගන්නවා. ඒ වගේම විවිධාකාර අපි ඉතාම කුඩා වචනවල ඉඳලා, ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අම්මා තාත්තා වගේ කුඩා වචනවල ඉඳලා සිංහල හෝඩිය ඉගැන්වීම කියන තත්ත්වය දක්වා අපි අපේ වැඩ සටහන පෙළගස්සලා තියෙනවා. ඒ නිසාම අපගේ පන්ති සහයෝගීතාවය, ඒ වගේම අන්‍යෝන්‍ය ඉගෙනීම කියන අරමුණු පදනම් කරගෙන සියලුම සිසුන් සඳහා, දරුවන් සඳහා සමාන අවස්ථා ලබා දෙන, ඔවුන්ට ධෛර්යයක් ඇති කරවන, වගේම කිසිදු ආකාරයකින් දරුවන්ව ඔවුන්ගේ උච්චාරණය, ඔවුන් අදහස් පළ කරන ආකාරය පිළිබඳව විනිශ්චයට භාජනයක් ලක් කරන්නේ නැහැ. ඒ වගේම එම දරුවන්ට ද්විභාෂාමය සහයෝගයක් අවශ්‍ය නම් අපි ඒක ලබා දෙන්න සූදානම්.
ගිහනි, උස්ලා සිංහල පාසලේ කෙටි කාලින ඒ වගේම දිගු කාලින ඉලක්ක මොනවද කියලා දැනගන්න මම හිතන්නේ කවුරුත් කැමති.
ඔව් නිරෝෂි, උස්ලා සිංහල පාසලේ කෙටි කාලින සහ දිගු කාලින ඉලක්ක සමන්විත වෙනවා. විශේෂයෙන්ම අඛණ්ඩව සති දෙකෙන් දෙකට පවත්වන පන්ති වලදී අපි විශේෂයෙන්ම ආරම්භක මට්ටමේ ඉඳලම පටන් ගන්න කැමති. දරුවන්ගේ දක්ෂතා හඳුනා ගනිමින් ඒ සඳහා ඉතාම දක්ෂ වගේම ස්විච්ඡාවෙන් කටයුතු කරන ගුරුවරුන් කිහිප දෙනෙක්ම අප සතුවේ ඉන්නවා. ඒක නිසාම කෙටි කාලීන අරමුණක් විදියට ඉගෙනීම් මූලාශ්‍ර නිර්මාණය කරන්න අපි කටයුතු කරනවා. මේ සඳහා දෙමව්පියන්ගේ සහය, දෙමව්පියන් දැනුවත් කිරීම සිදු කරන්න මූලික වශයෙන් අපි කටයුතු යොදනවා. ඊට අමතරව දිගු කාලීන කටයුතු විදියට අපි තවදුරටත් ඉතාම උසස් මට්ටමේ විෂය නිර්දේශයකට යන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම විවිධ වයස් මට්ටම් සඳහා වඩා පහසු වෙන ආකාරයේ වැඩසටහන් නිර්මාණය කරන්න, ගුරුවරුන් පුහුණු කරන්න, ඒ වගේම සිංහල භාෂා මූලාශ්‍ර රැගත් යම්කිසි ආකාරයක වෙබ්සයිට් නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලම ප්‍රජා සහයෝගීත්ව වැඩි කිරීම කියන අරමුණ ප්‍රධාන කරගෙන අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
ගිහානි, මේ ප්‍රශ්නය මම හිතන්නේ අපේ දෙමාපියන්ට ගොඩක් වෙලාවට තියෙනවා. මොකද මේ දරුවන්ට මේ පාසලට එන්න ලැබෙන්නේ සති දෙකකට සැරයක්. ඉතින් පාසලෙන් පිටතදී කොහොමද දෙමාපියන් මේ දරුවන්ට දායක වෙන්නේ සිංහල භාෂාව ඉගෙන ගන්න?
ඔව් නිරෝෂි, දෙමාපියන්ගේ සහය සිංහල භාෂාව ඉගෙනීම සම්බන්ධයෙන් ඉතාමත් වැදගත්. දරුවන්ට ලබා දෙන්න පුළුවන් ඉතාම ඉහළ සහයක් තමයි මේ ද්විභාෂා පරිසරයක් නිවස තුළ නිර්මාණය කිරීම. නිදර්ශන විදිහට නිවසේදී දරුවන් කෑම කන අවස්ථාවේදී, ඒ වගේම පාසලෙන් පස්සේ එදිනෙදා දරුවන් සමග කතා බහ කරන විට සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඒත් එක්කම එදිනෙදා කාර්යයන්වලදී නිවසේදී දරුවන්ව ඒ සඳහා එකතු කරගන්න පුළුවන්. කියන්නේ ඉවුම් පිවුම් කටයුතු, ඒ වගේම වෙළඳපළේ බඩු ගන්න යනවන, මේ සෑම අවස්ථාවකදීම ඉතා කෙටි සිංහල වචන පාවිච්චි කරලා දරුවන්ට කතා කරන්න පුළුවන්. ඒ වගේම නිවසේ තියෙන ඇතැම් භාණ්ඩවලට සිංහල වචනෙන් ඒවා ලියලා ඒ වචන දරුවන්ට හුරු කරන්න පුළුවන්. ඒත් එක්කම ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දේවල් තමයි සිංහල කාටූන්, ගීත, චිත්‍රපට නරඹලා ඒවා ගැන දරුවොත් එක්ක කතා බහ කරන්න. ඒත් එක්කම දරුවන් සිංහල ප්‍රජා කටයුතු වලට එකතු වෙන ආගමික කටයුතු, විවිධ උත්සව, සැමරුම්, මේ සඳහා දරුවන්ව එකතු කර ගැනීමත් මේ සිංහල භාෂාව ප්‍රගුණ කරගන්න නිපුණත්වයකට යන්න වැදගත් වෙනවා.
ගියානි, අපි අවසාන වශයෙන් කියන්න කැමති එක්සත් ශ්‍රී ලංකා සංගමයේ නිලධාරී මණ්ඩලය බලාපොරොත්තු වෙනවා අපේ දුවදරුවන්ගේ දක්ෂතාවයන් ජන්නභූමි ගුවන්විදුලි වැඩසටහන හරහා එළි දක්වන්න. මේ පිළිබඳ ඔබ කුමක්ද අදහස් කරන්නේ?
ඔව් කමිල, ජන්මභූමි වැඩසටහන හරහා උස්ලා පාසලේ සිංහල භාෂාව ඉගෙන ගන්න දරුවන්ට විශේෂ අවස්ථාවන් ලබා දෙන්න අපි සැලසුම් කරනවා. එහිදී විශේෂ වශයෙන්ම කවි, ගීත, කතන්දර, ඒ වගේම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වගේ කාරණාවලට මේ උස්ලා පාසලේ දරුවන්ට අවස්ථාවක් ලබා දෙන්න කැමති. එකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දරුවන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරලා පැහැදිලි උච්චාරණයකින් යුතුව අර සමාජ බියකින් තොරව දරුවන්ට හොඳින් කතා කරන්න හැකියාව, ඔවුන්ගේ ශක්්‍යතාවන් විදහා ගන්න හැකියාව ලබා දෙන්න, මේ තුලින් සංස්කෘතික අනන්‍යතාවය පිළිබඳ ආඩම්බර හැඟීමක් මේ දරුවන්ට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහානි රමේෂා මහත්මියට අපේ ආරාධනාව පිළිඅරගෙන ජන්මභූමි මැදිරියට පැමිණියට. ඉතාමත්ම වැදගත් කරුණු කාරණා රාශියක් ඔබ අපට ගෙනාවා ගිහානි. ඉතින් ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ජය වෙන්න කියලා.
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වාර්ෂිකව ඉදිරිපත් කරන හෙළමිහිර වැඩසටහන සඳහා සංවිධාන කටයුතු මේ දිනවල ලහිලයියේ සිදුවන බවට සංවිධායක මණ්ඩලයෙන් අපිට දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඊවශව දන්නවද මේක කොහෙද තියෙන්නේ කියලා?
ඔව් කමල, ඔක්ලන්ඩ් ඩොරති වින්ස්ටන් සෙන්ටර් ශාලාවේදී තමයි පැවැත්වෙන්නේ.
දිනේ
ජූලි 5 සවස 6:30ට.
ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා ඒ දිනට පැමිණෙන්න කියලා. ඒ වගේම ඒ සඳහා ඉදිරිපත් වන හැම කෙනෙක්ම දැම්ම ඒ සඳහා සූදානම් වන්න.
ඒ වගේම තමයි කමල, ජූනි 28 වෙනිදා මවුන්ට් ඊඩන් වෝ මෙමෝරියල් ශාලාවේදී තමයි පෙර පුහුණු වීම කටයුතු පැවැත්වෙන්නේ. ඉතින් කට්ටියම දිනය වෙන් කරලා තියාගන්න.
එවගේම අපිට තවත් මතක් කිරීමක් කරන්න තියා නිරෝෂී අපේ වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් යෝජනා අපිට යොමු කරන්න පුළුවන් WhatsApp අංකයක් තියෙනවා. අපගේ WhatsApp අංකය තමයි 0212 413 3415. මේ අංකය ඔබ සඳහා විවෘතව තියෙනවා. ඔබේ අදහස් WhatsApp message එකකින් පමණක් අප වෙත යොමු කරන්න.
කමිල, අපගේ ඉස්ලාමීය බැතිමතුන් පසුගිය මාර්තු මස රාමසාන උත්සවය මහත් හරසරින් සැමරුවා. රාමසාන යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි.
ඉතින් මේ මානව සබේදියාවක් සමග බැඳිච්ච රාමසාන උත්සවය ගැන තමයි අපි මේ කතා බහ. අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද දවසේ නවසීලන්තයේ පදිංචිව සිටින ශරිකා සුහයිමීන් මහත්මිය. අපි තාමත් ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්න ගමන් හැම සංස්කෘතියකම තමන්ගේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා. තමන්ගේ ජීවිතය ආලෝකමත් කරන්න දෙයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ මුස්ලිම් සංස්කෘතියෙන් ඉස්ලාම් දහමින් අපේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් අපි ඉගෙන ගමු. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපට වැදගත් වෙනවා සහෝදරත්වයෙන් ජීවත් වෙනවා කියන එක. ඉතින් අපේ කතාබහ ආරම්භයත් එක්ක මම ඔබතුමියගෙන් මුලින්ම දැනගන්න කැමති, දැන් සිංහල ජාතිය කියන්නේ ඉරත් එක්ක වැඩ කරන පිරිසක්නේ. ඉස්ලාම් ජාතීන් හඳත් සමග වැඩ කරන පිරිසක් කියලා තමයි අපි හඳුන්වන්නේ. මොකක්ද මේ සඳ බැලීමත් එක්ක බැඳුණු රාබසාන් උපවාසය අවසන් කිරීම කියන්නේ?
ඔව්, ඇත්තටම මෙහෙමයි. අපි ඉර සඳ විතරක් ඒකත් එක්ක බැඳිලා කියලා කියන්න බෑ. මොකද අපේ ඩේලි නැමදීම් කරද්දී අපි ඉර අණුව තමයි, ඉර පායන විදිහ, ඉර මුදුන් වෙන විදිහ, ඉර බහින වේලාව අණුව තමයි අපේ පස්වේල ප්‍රයාස කරන්නේ. එතකොට මේ ඉස්ලාම් දහමේ කැලෙන්ඩරය යන්නේ සඳ පදනම්ව. එතකොට මාස 12 රමදාන් මාසය කියන්නේ එම කැලෙන්ඩරයට අනුව 9 මාසය. එතකොට රමදාන් මාසයේ හැම මාසයක්ම ආරම්භ වෙන්නේ නවසඳ දැකීමත් දවසඳ දැකීමක් එක්ක. එතකොට රමදාන් මාසය ආරම්භ වුණාට පස්සේ ඒක ඇත්තටම අපි ඉස්ලාම් භක්තිකයන් ඉතාමත්ම වැදගත් මාසයක්. මොකද අපි විශ්වාස කරනවා ශුද්ධ වූ කුරාණය අපගේ නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට හෙළි කරලා තියෙන්නේ මේ රමදාන් මාසය තුල කියලා. ඒක දවස් 29ක 30ක කාල පරාසයක් අතර දිව යනවා. එතකොට මේ මාසය ඇතුළත ඇත්තටම අපේ දෙවියන් එක්ක තියෙන අපේ සම්බන්ධතාව වැඩි කරනවා. මොකද මේ මාසය ඇතුළත අපි දවස් 30ක් 29ක් හෝ උපරිම 30ක් උපවාසයේ යෙදෙනවා. එතකොට අපි කියලා තියෙනවා ආගම හැටියට කුරාණය කියවන්න ඕනේ. ඒ වැඳුම් කිරීම දවසට පස් වතාවක් නෙමෙයි, ඊට වැඩිය කරන්න ඕනේ. අපි උපවාස කරලා ඒක ඉවරනාට පස්සේ රැට ආපහු වෙනම ප්‍රයාස තවත් කරනවා. එතකොට මේ උපවාස කිරීම මගින් මේ රමදාන් මාසය ඇතුළත අපි කෙරෙහි සෙල්ෆ් ඩිසිප්ලින් එකක්, පාලනයක් සහ විනයක් ඇති වෙනවා. ඒ වගේම අනිත් අයත් අතර මේ කෑම බීම ෂෙයා කරගන්න, ඒවා දුක් විඳින ජනතාව කොහොමද ඒගොල්ලොන්ගේ කන්න බොන්න නැති වුණාම ඒගොල්ලන්ට තියෙන අමාරුකම් අපිට ගොඩක් තේරුම් ගන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට මේ දවස් 29 ඉවර වෙද්දි, සාමාන්‍යයෙන් 29ක් නැත්තම් දවස් 30ක්, ඒ දවස් 30 ඉවර වෙද්දි ඊළඟ මාසයේ සඳ දැකීම මගින් රමසාන් මාසයේ උපවාස කාලය අවසන් වෙනවා. එහෙම තමයි අපේ රමසාන් මාසය මේ සඳත් එක්ක බැඳිලා තියෙනවා කියලා කියන්නේ. ඒක මේ මාසයේ ඉවර වෙද්දි රමසාන් උපවාස පීරියඩ් එක ඉවර වෙලා අපි රමසාන් උත්සවය මේ සෙලිබ්‍රේට් කරනවා.
හොඳයි ශාරිකා, ලංකාවේ ගත්තම ග්‍රෙගෝරියානු දිනදර්ශනය 90 ජනවාරි වලින් පටන් ගන්නවා. ඒ වගේම සූර්ය දිනදර්ශනය 90 අප්‍රේල් මාසෙන් පටන් ගන්නවා අවුරුද්ද. මුස්ලිම් ආගමික වතාවත් වලට 90 කොහොමද ඉස්ලාමය මේ දිනදර්ශනය පටන් ගන්නෙ? ඉස්ලාම් ආගමේ මාස ක්‍රමය කොහොමද ආරම්භ වෙන්නේ?
කමල, ඇත්තටම ඔයා කිව්වා වගේ ජෝර්ජියන් කැලෙන්ඩර් එක ජනවාරි මාසෙන් ආරම්භ වෙනවා. එතකොට ඔයා කියනවා අප්‍රේල් වල සූර්ය චක්‍රය යනවා, සිංහල අලුත් අවුරුද්දෙන් ගතර අප්‍රේල් මාසය ආරම්භ වෙනවා කියලා කියනවා. එතකොට ඉස්ලාම් කැලෙන්ඩර් එක බැලුවොත් සාමාන්‍ය ඉස්ලාම් කැලෙන්ඩර් එකත් මාස 12ක් තියෙනවා ඒගොල්ලන්ගෙත්. එතකොට පළවෙනි මාසේ වෙන්නේ මොහරම් කියන එක, අන්තිම මාසේ දුල් අල් හිජ්ජා කියන මාසේ. එතකොට රමදාන් කියන මාසේ එන්නේ 9 මාසේ හැටියට. එතකොට ඒක තමයි ඇත්තට අපිට වැදගත් මාසයක් වෙනවා රමදාන් මාසේ. එහෙම බලපුවාම එතකොට මාස 12යි. හැබැයි අවුරුද්දට අපේ ඉස්ලාමික කැලෙන්ඩර් එක අනුව තියෙන දවස් 354යි. සාමාන්‍ය ජෝජියන් කැලෙන්ඩර් එක දවස් 365ක් තියෙනවානේ. එතකොට මොකද ඉස්ලාමික මාසයක් සාමාන්‍යයෙන් දවස් 29 30 කාල පරාසයක් තමයි තියෙන්නේ. එතකොට එහෙම බලපුවාම හැම අවුරුද්දෙම දවස් 10ක 12ක වෙනසක් එනවා. එතකොට ඒක තමයි අපි දැන් ලංකාවේ කැලෙන්ඩර් එකක් ගත්තොත් රමසාන උත්සවයේ හජ් උත්සවයේ තියෙන දවස් දවසක් දෙකක් එහෙ මෙහෙ වෙනවා අර හඳ දකින විදිහ අනුව. එතකොට අර හැම අවුරුද්දෙම අර සිංහල අලුත් අවුරුද්ද අප්‍රේල් 14 13 14 එනවා, ක්‍රිස්මස් එක අප්‍රේල් මේ දෙසැම්බර් 25 එනවා වගේ. අපේ අර එහෙම හැම අවුරුද්දෙම ෆික්ස් ඩේට් එකක් නැහැ. ඒ කියන්නේ ජෝර්ජියන් කැලෙන්ඩර් එක අනුව ඒක ෆික්ස් නැහැ. ඉස්ලාමික කැලෙන්ඩර් එක අනුව ගත්තොත් ඒක ෆික්ස් තමයි. ඒක තමයි. එතකොට අර දවස් 10ක 12ක වෙනසක් තියෙනවා. ඒක තමයි ඉස්කෝලේ යන කාලේ අපේ යාළුවොත් අහන ඇයි මේ ඔයගොල්ලන්ගේ අවුරුද්ද හැම අවුරුද්දම එක එක දවස් වලට එන්නේ. එහෙම අහනවා. එතකොට ඒක තමයි රීසන් එක. එතකොට එහෙම බලපුවාම ඉස්ලාමික කැලෙන්ඩර් එකත් සාමාන්‍යයෙන් නෝමල් ජෝර්ජියන් කැලෙන්ඩර් එක වගේම තමයි. ඉතින් මාස 12ක් තියෙනවා. අර දවස් ගානක වෙනසක් තමයි තියෙන්නේ. අනික අර ඒක බේස් වෙලා තියෙන විදිහ වෙනස් වෙනවා. සඳ බලන අනුව තමයි ඒ අනුව තමයි මේ ඉස්ලාමික කැලෙන්ඩර් එක යන්නේ.
අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අයට ඉස්ලාම් දින දර්ශනය කියන එක අලුත් දෙයක් වෙන්න පුළුවන් ශරීක. උපවාසයක් විදිහට මුස්ලිම් ජාතීන් මෙය කරන්නේ අවුරුදු ගාණක් තිස්සේ ඉඳගෙන. මුස්ලිම් ජාතීන් මේවා ගොඩාක් කාලෙක ඉඳන් කරගෙන ආපු දේවල්. මොකක්ද මෙහි ආගමික කියවීම සහ විද්‍යාත්මක පසුබිම?
ඔව් කමිල, ඇත්තටම ඉස්ලාම් දහමේ ඉගැන්වීම අනුව 5 pillars of Islam අපි කියනවා. ඒ කියන්නේ ප්‍රධාන කුලුණු පහක් තියෙනවා අපේ ආගමේ හැටියට. පළවෙනි එක කියන්නේ ෂහාදා කියන එක. ඒ කියන්නේ believe in one god. අපි විශ්වාස කරන්නේ ඉන්නේ එක දෙවියයි. අපි එතකොට ඒක තමයි අපේ පළවෙනි pillar එක. එතකොට ඩේලි නැමදීම් කරන එක දෙවෙනියට යනවා. ඊට පස්සේ සකාත් දෙන එක නැති බැරි අයට ඒක තුන්වෙනි පිලර් එක. ඊට පස්සේ දැන් ඔය උපවාසය කියන එක එන්නේ හතරවෙනි පිලර් එකට. අන්තිමට පස්වෙනි එක තමයි නෝමලි අර කියන්නේ හජ් කරන එක සල්ලි තියෙන එකිනෙකට ඒක අනිවාර්ය පිලර් එකක්. එතකොට මේවා ඇත්තටම ඉස්ලාම් ආගම අනුව අනිවාර්ය මේවා පහක්. එතකොට උපවාසය කරන කියන එක ඇත්තටම ඒකෙන් කරන්නේ පළවෙනි එක තමයි අපි කියන්නේ උපවාස කිරීම මගින්. අපි උපවාස කිරීමේ කාලය තුළ ඇත්තටම අපි දෙවියන් කෙරෙහි තියෙන අපේ ආත්මීය බැඳීම ඇත්තටම වැඩි වෙනවා. එතකොට ඇත්තටම ඒ කාලය ඇතුළත කරන වැරදීම් ඇත්තටම අපි කරන වැරදි ක්‍රියාවලින් සෑහෙන්න ඉවත් වෙලා, මම කියන්නේ ඒකේ මාසයේ තුල විතරක් කරන්න ඕනේ කියලා, හැම අවුරුද්ද හැම දවසකම අපි ජීවත් වෙන තාක්කල් වැරදි නැතුව තමයි ඉන්න කියලා තියෙන අපේ ආගමේ. කරන වැරදි අවම වශයෙන් කරලා මනුස්සයත් වැරදි වෙනවා. ඒවට පව් සමාහ කරන්න ඒවත් අපේ ආගමේ කියලා තියෙනවා. එතකොට එහෙම විදිහට එතකොට බලද්දී උපවාස කාලය තුළ අපි අර කුසගින්න ඉඳලා නැති කන්න බොන්න නැති අයගේ දුක තේරුම් ගන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. එතකොට අපි ඒ උපවාස කාලය තුළ අපි නෝඹ අරිද්දි සාමාන්‍යයෙන් ඔවා දන්න ඇති, දැන් ලංකාවේ එහෙම කංජි දැන් අපේ ආලෝ එහෙම බලන් ඉන්නේ නෝඹ කාලයේ කොහොමද කංජි දෙනවද කියලා අහලා පහලා එන ඒබස්ලා. එයාලට එතකොට අපි අර උපවාසයට හදන ඒවා නෝඹ අරිද්දි කෑම බීම ඒවා එහෙම ෂෙයා කරනවා. එතකොට එහෙම බලද්දී අර අසල් වැසියන් සමග තියෙන බැඳීම ඒවා ඉම්ප්‍රූව් වෙනවා, තව වැඩි දියුණු වෙනවා ඒ කාලය ඇතුළත, උපවාස මාස ඇතුළත. එහෙම තමයි. එතකොට අපි අර කල්චරල් මේවා එක්ක බලද්දී ඒ නෝම්බි කාලය තුළ ඇත්තටම ඒව තමයි වෙන්නේ. එතකොට විද්‍යාත්මක පදනම අනුව බැලුවොත් ඇත්තටම දැන් ඉතින් තේරෙනවා ඇති, දැන් ගොඩාක් ඔය සමීක්ෂණ වලින් එහෙම පැහැදිලි වෙනවා. එතකොට නෝමලි අපි දන්නවනේ සමිතිය අපි බඩගින්නේදී අපේ බර අඩු කරගන්න, එතකොට බ්ලඩ් ෂුගර් ලෙවල් එහෙම කන්ට්‍රෝල් කරන්න, එහෙම ෆාස්ටිං කරන්න කියනවා. එතකොට ඔය දැන් ගොඩක් ඔය ෆේමස් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා එහෙම යනවා. එහෙම බලද්දී අනික තව එකක් තමයි මේ දැන් හොයාගෙන තියෙන ඇත්තටමනේ මේ ඔයත් දැකලා ඇති වීඩියෝ සරව මේවා අපි දැකලා තියෙනවා. මේ ෆාස්ටිං කරන එකෙන් ඇත්තටම කැන්සර් හැදෙන එක ඒක අඩු කරගන්න එකෙන් චාන්ස් එකක් හම්බෙනවා කියලා කියනවා. එතකොට මේ බඩගින්නේ ඉන්න එකෙන් ඒ කැන්සර් සෙල්ස් එතකොට වැඩිම ඒක අඩු කරනවා කියලා කියනවා. එතකොට එහෙම බලද්දී සයන්ටිෆිකලි බැලුවත් එතකොට මේ ෆාස්ටිං එක ඇත්තටම ඒක හෙල්දි ලයිෆ් එකට වැදගත් දෙයක්. එතකොට එහෙම තමයි. ඉතින් අපි ෆාස්ටිං කියන එක ඇත්තටම මම හිතනවා ඒක ඇත්තටම හොඳ දෙයක් කියලා.
සකාත් කියන දේ ඉස්ලාම් ආගමේ අනිවාර්ය කරලා තියෙන දෙයක් විදිහට තමයි මම අහලා තියෙන්නේ. මම ඔබතුමියකින් දැනගන්න කැමතියි මේ සකාත් කියන්නේ මොකක්ද? මේක ඉතාමත් වටින දෙයක් නිසා මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරොත්.
ඔව් කමිල, ඇත්තටම මම දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නෙට කිව්වා වගේ සකාත් කියන්නේ අර අපේ 5 pillars of Islam කියන එකෙන් අපේ එක තුන්වෙනියට තමයි අපිට කියලා තියෙන්නේ. සකාත් කියන එක තුන්වෙනියට වැදගත් දෙයක් කියලා කියන්නේ. එතකොට ඉස්ලාම් භක්තිකෙන් අනේක ඇත්තටම මේක අනිවාර්ය වුණ වගකීමක්. මේක ඇත්තටම සකාත් කියන එක පදනම් වෙලා තියෙන්නේ අපේ ඕන කෙනෙකුට වැඩි මහල් පුද්ගලෙක් කියලා ගත්තොත් එයාලගේ අපිට කියන්න පුළුවන් අවම ආදායම් මට්ටමක් නිර්වචනය කරලා තියෙනවා ඉස්ලාම් දහමේ නිසාබ් ලෙවල් එක කියලා. එතකොට දැන් ඇත්තටම බලුත් නිසාබ් ලෙවල් එක කියලා ඒගොල්ලෝ ඩිෆයින් කරලා තියෙන්නේ රත්තරන් වලින් තමයි. ඒක සාමාන්‍ය මිශ්‍ර කන්නේ රත්තරන් වල වටිනාකම ඒ කියන්නේ ග්‍රෑම් 87.5ක් අවුරුද්දකට. හැම අවුරුද්දකටම රත්තරන් ග්‍රෑම් 87.5ක් ඒ කියන්නේ ඒ බරට ඊක්වල් මේ අපේ කරන්ට් රේට්ස්. එතකොට වෙනස් වෙනවානේ. එතකොට ඒ වටිනාකම අනුව බලලා ඒකට වැඩිය තියෙන එක්සස් වෙල්ත් එකට ඒ වත්කම් වලට එක්ස්ට්‍රා තියෙන එකට 2.5% සකාත් කියලා අපි ගෙවන්න ඕනේ. ඒතර ඒකෙත් එක එක ක්‍රයිටීරියාස් තියෙනවා. සකාත් ගෙවන්න පුළුවන් කට්ටිය මේ මේ අය කියලා ඒක නිර්වචනය කරලා තියෙනවා. එතකොට එහෙම බලලා ඒ තියෙන එක්ස්ට්‍රා මනි එකට 2.5% බලලා දුප්පත් අයට ඇත්තටම දෙනවා. ඒක තමයි ඇත්තටම සකාත් කියලා කියන්නේ. එතකොට මේ සකාත් වලින් ඇත්තටම කියන්න පුළුවන් ඒක ඇත්තටම අර ධනය බෙදියාමක් තියෙනවා. එක අපි රටක් ගත්තොත් එක ඒරියා එකක් ගත්තොත් එතන දැන් ඔය මිඩ්ල් ඊස්ට් රටවල් එහෙම ගත්තාම එහෙමත් තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් සල්ලි තියෙන අය. ඒගොල්ලන්ගේ සල්ලි එතකොට අර නැති බැරි අයට ඒ රටවල ඉන්න අයට දුප්පත් අයත් ඉන්නවනේ ඒ රටවල. එහෙම ඒගොල්ලෝ බෙදනවා. දැන් ලංකාවේ ගත්තත් සල්ලි තියෙන ගොඩාක් ඔය බිස්නස් අයිති අය අරමේ ඒගොල්ලෝ බලලා ඒ සකාත් ගොඩාක් කර නැති බැරි අයට තමයි දෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් සකාත් දෙන්න ඕනේ. එතකොට මම හිතනවා ඒකෙන් අර එකිනෙකා තුල තියෙන බැඳීම් තව වැඩි වෙනවා. ඒ වගේම සමාජය තුල කිසියම් මට්ටමකට එකතුකොට සමාජ ස්ථාවරත්වයක් ඇති වෙනවා. මේ ඉන්කම් ඩිස්පැරිටි එක චුට්ටක් හරි ඒක අඩු වෙන්න පුළුවන්. එතකොට එහෙම තමයි කියන්නේ. එතකොට සාමාන්‍ය මේක ගොඩක් වෙලාවට සකාත් එක දෙන්නේ තර රමදාන් මාසයේ ඇතුළතම තමයි සාමාන්‍ය දෙන්නේ. එතකොට ඒක තමයි ඉස්ලාම් ආගමනුව සකාත් කියන එකේ නිර්වචනයේ මම එහෙම තමයි කියන්නේ. ඒක ඇත්තටම අපිට කියන්න පුළුවන් ඒක සකාත් කියන එක ඉස්ලාම් ආගමේ ඒක ඇත්තටම දානය දීමක් කියලා නිර්වචනය කරන්න පුළුවන්.
අවසාන වශයෙන් මම ඔබගෙන් දැනගන්න කැමති මේ සෞම්‍ය සමාදන් වීම කියන්නේ මොකක්ද කියලා. දැන් උපවාසය පටන් ගත්ත කාලෙන් පස්සේ සෞම්‍ය සමාදන් වීම කියන එක නිරන්තරයෙන්ම සිදුවෙන දෙයක්. ඉතින් මේ ක්‍රියාපිලිවෙත ගැන යම් පැහැදිලි කිරීමක් කරොත්.
ඔව් කමිල, ඇත්තටම සෞම්‍ය සමාදන් වීම කියලා අතින් අපි කරන්නේ මේ පුරා මාසයක් පුරාවට මේ උපවාසය යෙදෙන එක තමයි. කියන්නේ බඩගින්න ඉන්න ඕනේ, ආහාර වතුර බින්දුවක්වත් බොන්න බෑ. සාමාන්‍ය අර එක එක ෆාස්ටිං සමහර දැන් ක්‍රිස්තියානි ආගම එහෙමත් තියෙනවා. ඒගොල්ලන්ගෙත් ඔය මම අහලා තියෙනවා උපවාස කරනවා දවස් 30ක් 40ක්. අර ඒගොල්ලන්ට වතුර එහෙම බොන්න පුළුවන්. සමහර අය මුල් මාසෙම වෙජිටේරියන් එහෙම කරන ඒවත් මම අහලා තියෙනවා. ඒත් අපේ ඉස්ලාම් දහමට අනුව උපවාසය කියන එක අපිට වතුර බින්දුවක්වත් බොන්න බෑ. ඒතර මේක පටන් ගන්න සාමාන්‍යයෙන් ඉර පායන වෙලාවට අපේ පළවෙනි සලාතේ අපි කරනවානේ. ඒක කරන්න කලින් ඇත්තටම ගාලා බිලා ඒ ටික ඉවර කරලා අපි දෙවියන් වෙනුවෙන් අපේ හිතේ මේකක් තියාගන්න අපේ කියන නියත් එකක් තියනවා කියලා. ඒක කියනවා අපි මේ මාසේ පුරාවටම ඔබතුමාගේ නමින් අපි උපවාස කරනවා. අපිට ඒක අපේ ඒක ඇක්සෙප්ට් කරන්න කියලා අපි යාගෙන් ඉල්ලනවා කියලා. ඒ විදිහට එහෙම ගිහලා අපේ නෝමල් ඩේලි රුටින් එක අපි කරන වැඩ ටික අපි කරලා ඉර බහින වෙලාවට අපිට නෝම්බිය කරින්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩේට්ස් කන එක එක අනිවාර්යයි. ඩේට්ස් කාලා වතුර බීලා ඉතින් අනිත් කන කෑම බීම කාලා අර අපහු අපේ ආගම කියන්න ඕනේවා කියලා අපි නෝම්බියක ඉවර කරනවා. ඊට පස්සේ තව එක්ස්ට්‍රා ප්‍රේයස් අර මම කිව්වා වගේ නෝම්බි මාසය තුල කරන්න ඕනේ ඇඩිෂනල් ප්‍රේයස් ඒවා ටික කරනවා. කුරාන් එක වැඩිපුර කියවනවා. එතකොට සෞම්‍ය සමාදන් වීම කියලා. එතකොට මේ ටික තමයි ඇත්තටම වෙන්නේ.
ඉතින් මම හිතනවා අපි නොදන්න රාමසාන් උත්සවය එක්ක බැඳුණු බොහෝ දේ අපිට දැනගන්න ලැබුණා කියලා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට අපි සමග අපේ මැදිරියට පැමිණ සම්බන්ධවීම පිළිබඳව.
ඇඳේ හිතේ කැකුළු හිතේ මොටැක්කිලි තිරින් වැසි රටා වැළපෙතේ මූකෘතෝඩි තිරුවංග එළියක අත වනවා රමලාන් සඳ බලන්න එන්න කාතිමා රමලාන් සඳ බලන්න එන්න කාතිමා තුන්යමටම ඇසෙනා තාංගු දෙයින් දුකක් ඉත ළඟ කුලි ගැහිලා කාන්සියට පැලරි වැටේ අවුරු දොරින් එබෙනා එයින් සැරේ ගෙට යනවද ඉත දොර කඩ තියලා එයින් සැරේ ගෙට යනවද ඉත දොර කඩ තියලා මර තෝණ්ඩිය රටා ඇඳේ අතේ කැකුළු හිතේ මුට්ටක්කිලි තිරින් මැසි රටා වැළපෙතේ මූකු තෝඩි තිරුවංග එළියට අත වනනා රමලාන් සඳ බලන්න එන්න පාතිමා රමලාන් සඳ බලන්න එන්න පාතිමා ගැමී වැලි පාරේ පිය සටහන් මකලා මුන්දානිය කෙලේ තුනාම්බගේ සිර කරලා පාට පාට සමනලියන් ඇලලි වැටෙන් දකිනා ඊන වදන හිත්ගුම්වේ අඳුළු මලක් තිබුණා ඊන වදන හිත්ගුම්වේ අඳුළු මලක් තිබුණා මර තෝන්ඩිය රටා ඇඳේ අතේ කැකුළු හිතේ මුට්ටක්කිලි තිරෙන් මැසි රටා වැළපෙතේ මූකු තෝඩි තිරුවංග එළියට අත වනනා රමලාන් සඳ බලන්න එන්න කාතිමා රමලාන් සඳ බලන්න එන්න කාතිමා රමලාන් සඳ බලන්න එන්න කාතිමා රමලාන් සඳ බලන්න
යහපත පමණක් ලෝකයට දෙන්න ඔබ අපි ලෝකයට දෙන දේටම අනුරූපවයි සබා දහමෙන් අපිට දේවල් ලැබෙන්නේ. ජීවිතය කියන්නේ හරිම අපූර්ව දෙයක්. ජීවිතය හරිම අපූර්වයි. ඒ හොඳින් විඳින්න පුළුවන් කියලා කෙනෙක් කියනවා නම් අනිවාර්යයෙන්ම ඔහු හෝ ඇය මනුෂ්‍යත්වයේ සුවඳ, මිනිසත්කමේ සුවඳ හොඳින් හදාරා මනුෂ්‍යත්වයට ඉතා හොඳ සාධාරණයක් ඉෂ්ට කරපු පුද්ගලයෙක් විදියට අපිට ඔහුව දකින්න පුළුවන්. ඉතින් ඔබේ ජීවිතය සුන්දර කරන්නත් ඔබේ ජීවිතය හොඳින් විඳින්නට හැකියාවක් සලස්සන්නට ජන්මභූමි සූදානම්. ඉතින් අපි ඒ පිළිබඳව කතා කරන්නට ඔබේ ජීවිතයට පන්නරයක් ලබා දෙන්නට ආරාධනා කරා ලංකාවේ ප්‍රවීණ පුද්ගලයෙක්ට. ඔහු මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගත සිල්වා මහතා. ඔව් අමින්ත.
ආයුෂ්‍ය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාවෙන් පිරි ජීව ශක්ති සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා කියලා සෙලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා. නිරෝෂි නවසීලන්තේ ශ්‍රාවකයෝ වෙනුවෙන් මට කතා කරන්න මුලින්ම අවස්ථාවක් ලබා දීම ගැන ඔයාට ගොඩාක්ම ස්තුති කරනවා. ලංකාවෙන් කිලෝමීටර් දස දහස් ගණනක් ඈත හිටියත් ඔබ හදවතින්ම මේ උත්සව සමයේ ලංකාවේ සංස්කෘතිය සහ ලාංකිකත්වයත් එක්ක එකතු වෙලා බැඳිලා ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් නිරෝෂි මම හිතුවා මේ අවුරුදු සමයේදී ලස්සන කතාවක් අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේකේ මාතෘකාව වෙන්නේ 2025 වර්ෂයේදී ඔබ අත්පත් කරගන්න ඕන වත්කම් ගැන. Assets, what are the assets we must acquire? ඉතින් මෙහෙම කියනකොට මුලින්ම මතක් වෙන්නේ financial stability කියන එක, මූල්‍ය ස්ථාවරත්වය කියන එක ගැන. අපි මේ අවුරුදු සමයේදී ගොඩක් වෙලාවට උත්සාහ කරනවා සරල ජීවන රටාවකට යන්න, living within means කියලා අපි කියනවා. ඉතින් අපි ඒක උත්සාහ කරමු බලන්න මේ අවුරුද්දේ කොහොමද අපි සරල ජීවන රටාවකට ගිහින් අපේ ආදායම කළමනාකරණය කරගන්නේ, ඒ වගේම 10% කොහොමද ඉතුරු කරගන්නේ කියලා. ගොඩක් වෙලාවට අපි වරද්ද ගන්න තැනක් තමයි ආදායමක් ඉපදුවාට ආයෝජනය කරන්න යනවා ඉතුරු කරන්නේ නැතුව. හැබැයි හරි මූල්‍ය ස්ථාවරත්වයක් ලබා ගන්නට නම් ඔබ යම්කිසි ආදායමක් ලබනකොට ඉන් යම්කිසි මුදලක් ඉතුරු කරලා ඒ ඉතුරු කරපු මුදලින් තමයි ආයෝජනය කරන්නට වෙන්නේ. දෙවෙනි කාරණේ තමයි good health, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබා ගන්න ඕනේ කියන එක. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා ආරෝග්‍ය පරමාලාභා කියලා. ඒක තමයි වැදගත්ම දේ. රජෙක් වුණත් එක්තැන් වෙලා ඉන්නකොට එයාට හිතනවලු නිරෝගීකම තමයි උතුම්ම සැපය කියලා. අර සුනිල් එදිරිසිංහ මහත්තයාගේ ලස්සන සින්දුවකුත් තියෙනවා නේද? තුන්වෙනි කාරණේ කියනවා good sleep, හොඳ නිින්දක් ලබන්න කියලා. අපි හැමෝටම පැය 24ක් තියෙනවනේ. මේ පැය 24න් අපි පැය 8ක් වැඩ කරනවා, නැත්නම් පැය 10ක් වැඩ කරනවා. ඒ වගේම පැය 8ක් නිදා ගන්න කියලා තමයි කියන්නේ. මේ පැය 8ක් නිදා ගන්න කිව්වම එකපාරටම කල්පනා කරනවා ඇති ඔබ පැය 8ක්ම නිදිය ගන්නවා කියන්නේ ලොකු කාලයක් කියලා. මොකද තරගකාරී තත්වයක් තියෙන රටක්නේ නව ශ්‍රීලන්තය කියන්නේ. ගොඩක් මහන්සි වෙන්න වෙනවා. පාර්ට් ටයිම් ජොබ්ස් උත් කරන්න වෙනවා. සමහරවිට එක වැටුපක් නෙමෙයි වැටුප් දෙක තුනක් වෙනුවෙන් රැකියා දෙක තුනක් කරන්න වෙනවා. එතකොට පැය 8ක් කොහොමද නිදා ගන්න කියලා. අබැයි නිවර්ති සෞඛ්‍ය පුරුදු තියෙනවා නම් ඔබට පැය 6ක් උනත් ඇති. ඉතින් අපි හොඳ නිින්දක් ගමු. We must have a good sleep. හතරවෙනි කාරණේ කියනවා අභ්‍යන්තර සතුට සාමය, inner peace කියන එක. මේක තමයි වැදගත්ම කාරණේ වෙන්නේ. මොකද හේතුව අභ්‍යන්තර සතුට සාමය නැතුව මොනවා කරත් වැඩක් නැහැ. ඒ නිසා උදේට නැගිටලා ආගම ධර්මයේ මෙනෙහි කරලා චූටි භාවනාවක් කරලා දවස හරියට ආරම්භ කරලා මේ ගමන පටන් ගත්තොත් අපිට ජය ගන්නට පුළුවන්. දැන් හිතන්න අපි දවසක් වැඩ කරලා ඉවර වෙලා කාර්යබහුල දවසක් හරියට වතුර ටිකක තියෙන මැටි භාජනයක් වගේ කලතිලා තියෙන්නේ. මොකද වෙන්නේ ඕක ඒ භාජනය පැත්තකට කරලා තිබ්බම ටික වෙලාවක් ගියාම ඒ මැටි ටික පල්ලෙහාට ඇවිල්ලා ජලය පිරිසුම් වූ ජලය උඩට එනවා. ඒ වගේ තමයි දවසක මහන්සි වෙලා වැඩ කරලා ඊළඟ දවසට අපි යනකොට සුවබර නිින්දක් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අරගෙන උදේ නැගිටිනකොට ඔබට සුන්දර උදෑසනක් ලැබිලා තියෙන්නේ, පිවිතුරු උදෑසනක්. අපි කියනවා මේ වෙලාවේදී early morning law of attraction කියලා. උදේ පාන්දර ආකර්ෂණීය නීතිය. උත්සාහ කරලා බලන්න විනාඩි ගාණක් ස්තුති කරලා දවස ආරම්භ කළා, දවස ප්ලෑන් කළා, කන්නඩියෙන් මූණ බලලා දවස ආරම්භ කරන්න. ඔබට වරදින්නේ නැහැ. ඊළඟ කතාව කියනවා unconditional love, හොන්දේසි විරහිත ආදරය. අපි ආදරය ගන්න වගේම අපි ආදරය දෙන්නටත් ඕනේ. අපි ඇත්තටම යන්න ඕනේ give and take policy කියන එකට. ඔබ ආදරේ දෙන තරමටම ඔබට ආදරේ ලැබෙනවා. බුදු දේශනාවේ තියෙනවා ඒකං දානංච සහස්සකං ලබ්බති කියලා. ඔබ එකක් දන් දුන්නොත් ඔබට දහස් ගාණක් ලැබෙනවා කියන එක. පස්වෙනි කාරණේ තමයි එහෙනම් අපි කිව්වේ කොන්දේසි විරහිත ආදරය. ඊළඟ කතාව සංචාරය කරන්න කොයි වෙලාවෙත් ඒක පුරුද්දක් කරගන්න. ඒක හරිම වැදගත් කතාවක්. වටපිට යනකොට you have to enjoy the journey. Journey එක enjoy කරන්න, ජීවිතේ enjoy කරන්න. ඒක හරි වටිනවා. හත්වෙනි කතාව freedom of choice. නිදහසේ කැමති දෙයක් තෝරා ගැනීමේ හැකියාව. ඔබ බුද්ධිමත්, අධ්‍යාපනයෙන් උසස් රටක ඉන්නේ. ඔබට පුළුවන් ඒ freedom of choice කියන එක හරියට නිදහසේ කැමති දෙයක් තෝරාගෙන කරන්නට. මේ තමයි හත්වෙනි වත්කම මේ අවුරුද්දේදී ඔබ ලබා ගන්නට ඕනේ. ඊට පස්සේ අටවෙනි කාරණේ කියනවා quality leisure time කියලා. ගුණාත්මක විවේක කාලය. කොවිඩ් එකේදී අපි ඉගෙන ගත්තා, කොවිඩ් එකට ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා විනාඩි 45ක් වැඩ කරලා, නැත්නම් විනාඩි 55ක් වැඩ කරලා ජපන් ක්‍රමය අනුව විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න කියලා. හැබැයි කොවිඩ් එකේදී අපි ફોකස් වුණා වැඩ කරන්න IT පැත්තට ගියා. තාක්ෂණයේ පැත්තට ගියාම එතනදී කිව්වා 20-20-20 රූල් කියලා. ඒ කියන ඔබ කම්පියුටර් තිරයක් දිහා විනාඩි 20ක් බලාගෙන ඉන්නකොට ඔබ ඇහැ අහකට අරගෙන අඩි 20ක් හෝ මීටර් 20ක් දුරින් තියෙන මොකක් හරි දර්ශනයක් දිහා තත්පර 20ක් බලන්න කියලා කිව්වා. මොකද කම්පියුටර් එක දිහා ඔබ බලාගෙන ඉන්නකොට ඔබගේ මනස මාසස ફોකස් වෙන්නේ ළඟ තියෙන දෙයකට. ඒ නිසා දුර තියෙන දෙයකට ફોකස් වෙ කරන්න කියලා කිව්වා. ඊළඟට කියනවා නම්වෙනි කාරණය ඔබව ධනාත්මක කරන පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න කියලා. හොඳ රිලේෂන්ෂිප්ස් ටිකක් හදාගන්න කියලා. හැම වෙලාවෙම දිනන පුද්ගලයන් එක්ක ආශ්‍රය කරන්න. එතකොට ඔබට ඔබගේ ගමනත් ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඊළඟට 10වෙනි අවසාන කතාව තමයි නොනවත්මාම ඉගෙන ගැනීමට ඇති කැමැත්ම කියන එක. ලර්නින් ability නැත්නම් learning likeness. ඉගෙන ගන්න දවසට පැයක්වත් පැය 24න් අයින් කරලා ඔබ ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඔබගේ දැනුම ආකල්ප කුසලතා වැඩි කර ගන්න. එහෙනම් අවසාන වශයෙන් චුටි යෝජනාවක් කරනවා. අපි කතා කරන්නේ 2025 මේ අවුරුද්දේදී ඔබ අත්පත් කර ගන්න ඕන වත්කම් ගැන නේද නිරෝෂිනි? එතකොට මෙතනදී අවසාන වශයෙන් කියනවා බුද්ධ දේශනාවේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. හංසෙක් වෙන්න මොණරෙක් වෙන්න එපා කියලා. ගොඩාක් දේවල් එකතු කරගන්න එපා. ලිවිං විතින් මීන්ස් සරල ජීවන රටාවකට යන්න. මොණරෙක් වගේ දැක්ක දැක්ක දේවල් ගන්න යන්න එපා. සරල ජීවන රටාවකට අරගෙන හංසෙක් වගේ අපි සතිමත්ව සිහියෙන් දිනමු ජීවිතය. ඔබට සුබ සිංහල සාහිඳු අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය.
අපේ ජීවිතය කියන්නේ ගඟක ගලා යන ජලය වගේ. කිසිදා නවතින්නේ නැහැ. ආපසු එන්නේ නැහැ. ඒත් මතකයන් නම් හදවත් තුල තැන්පත් වෙනවා. සතුට මතකය වටිනා සම්පතක්. අපගේ වැඩසටහන ඔබට හරවත් මතකයන් උරුම කළා නම් ඒ අපගේ සතුටයි. ඒ මතකයන් තුළින් නැවතත් අලුත් විදිහකට හමුවෙමු.
ඉතින් හෝරාව දන්නේම නැතුව ගත වුණා. අද දිනට ඔබෙන් සමුගෙන යන්න අපට වෙලාව පැමිණ තියෙනවා. පුරා පැයකට ආසන්න කාලයක් අපි සමග එක් වී සිටි සැමට අපගේ හදපිරි ස්තුතිය පුද කරනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔබ සැමට සුබදායක රාත්‍රියක්.
අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සීනයක් සැබෑම සීනයක් කොහේ කොතැනක තැනේ බිඳෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සීනයක් සැබෑම සීනයක් පුංචි ගෙවල් තනා අතු අග ඉඟි පිඟි කරනා පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉඟි පිඟි කරනා කුරුළු කිරිලියේ මට නම් මේක සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක තැනේ බිතෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැම්ම සීනයක් සැබෑම සීනයක් සිඹ සරණා රන්තු රන්තු සමනලයෝ මල්ලිති සිඹ සිඹ සරණා මගේ කැදල්ලට කොඳුරා දේ දොසහනයක් සැබෑම සහන කොහේ කොතැනක තැනේ විතෝ අපට ලෝකයක්
104.6 Planet FM.
Each week, around 3,000 units of blood are required to cover the needs of hospitals throughout New Zealand. Every drop counts. If you're over 16 and weigh more than 50 kilos, you can probably give blood. Go to nzblood.co.nz or call 0800-GIVE-BLOOD to book an appointment. You could save a life. On your lunch break.
Ang Auckland ay patungo na sa zero waste by 2040. Maraming paraan upang makatulong nabawasan ang basura at mag-recycle ng tama. Siguraduhin lamang na ang inyong recycling ay malinis at walang bahid ng nabasurang pagkain. Alamin ang iba pang paraan sa makethemostofwaste.co.nz. Sama-sama, pangalagaan natin ang ating bayan patungo sa pagkawala ng basura.
Hare Ranam, Hare Ranam, Hare Ranam, E Kevalam Kalevana, Stevana, Stevana, Steva Gatir Anita. कलायुग एवं कपट के इस युग में मुक्त होने के लिए हरि का नाम ही एकमात्र उपाय है और जानने के लिए सुनिए हर रविवार को 7:50 से आधे घंटे के लिए श्री कृष्ण भावनामृत कार्यक्रम प्लेनेट एफएम 104.6 पर
या किसी भी समय वेबसाइट पर planetaudio.org.nz/krishna-consciousness
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
I like and love Auckland because it's very green and it's very natural. I live here from the last long time, so I love it.
loving Auckland.
I just love our community, but I love Auckland for its buzz.
I love Auckland for its buzz.
It's a playground out there.
The thing that I really like is the cultural diversity, the many languages, and the enrichment through all the different cultures, faiths. I think that's fascinating.
104.6 Planet FM, our diverse city.
That's a Joe Cocker classic with a powerful message. That word respect packs a punch. It means so much. Openness, honesty, feeling safe every day. They are the values of Mental Health Radio Take It From Us, an award-winning show about psych stuff. We're wanting to spread healthy and holistic wellness and mental health insights. Listen Tuesdays at 12:30 p.m. on 104.6 FM or anytime online at planetaudio.org.nz/Take It From Us. Even listen on your mobile.
E mohi ana koe ki te kōrero Māori. Taringa is a bilingual program produced by Te Wānanga o Aotearoa, exploring a range of concepts in English and Te Reo Māori. You can hear Taringa on 104.6 Planet FM every Friday at 3:50 p.m. And to catch up on more episodes or to find out more about the program, visit Te Wānanga o Aotearoa website, twoa.ac.nz, and search Taringa. Mea ko tahi tātou. Let's learn together. Everybody. Can't move that body. Can't move that body.